සාදු 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 පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි සියලු දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අපි අදත් මේ රැස්ව සිටින්නේ සතිපතා ක්‍රම යෝගාචරණයේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එමනම් මම ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
එවනම් ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ අද අපිට ඒක ඉදිරිපත් කිරීමට මම ඉන්ද්‍රා මහත්මියට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස වාර්තා ඉදිරිපත් කරන්නට.
හොඳයි ඉදිරියට යන්න.
පරයන්ක භාවනාව. පරයන්කෙන් හිඳ උඩුකය ඍජුව තබාගෙන සතිමත් වීමට උත්සුක වෙමි. බාහිර පරිසරය පිළිබඳව අවධානයේ යොමුකොට අනතුරුව කය මෙනෙහි කරමි. කිසියම් පාලනයකින් යුතුව ආනාපානෙහි නිරත වන බව පෙනේ. ආශ්වාස යම්තමින් නිරීක්ෂණය වන අතර ප්‍රාශ්වාසය ග්‍රහණය නොවේ. ක්‍රමයෙන් ආනාපානය මුර්ධුව යයි. එක් එක් ආනාපානය ගණනය කරන්නෙමි. ආනාපානය වඩාත් මුර්ධු වූ තැන ගණනය නවතා අවධානය පමණක් දෙමි. සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර යයි. නැවතත් සතිමත් වෙමි. නින්ද්‍රාවක් වැනි ගැඹුරු ස්ථානයක සිත නැවත ප්‍රකෘති වන්නාසේ දැනුනි. මෙය පමණක් සිදු අතර සමහර විට ගැස්සී අවදිවන්නාක් මෙන් දැනේ. ගැඹුරු තැන සිට ප්‍රකෘතියට පැමිණීම පමණක් මිස ගැඹුරු තැනට යාම හෝ ඉඳීම සංවේදනය නොවේ. පරයන්කේ එපමණයි ස්වාමින් වහන්ස. තව එකක් තියෙනවා මේ සැතපෙන භාවනාව.
අර ඒකේ වචනයක් අතරමඟ ඇහුන්නේ
ස්වාමීන් වහන්සේ මම ආයේ කියන සිත මේක අර අතින් ලියලා තියෙන එක පොඩ්ඩක් අමාරුයි කියවන්න. සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර යයි. නැවතත් සතිමත් වෙමි. නිද්‍රාවක් වැනි ගැඹුරු ස්ථානයක සිට නැවත ප්‍රකෘති වන්නාසේ දැනුනි. මෙය වාරයක් කියන එක තේරෙනවා. අනිත් කලින් තියෙන අකුරු දෙක පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. මෙය වාරයක් සිදු වූ අතර කිහිප වාරයක් සිදු වූ අතර සමහර විට ගැස්සී අවදිවින්නාක් මෙන් දැනේ. ගැඹුරු තැන සිට ප්‍රකෘතියට පැමිණීම පමණක් මිස ගැඹුරු තැනට යාම හෝ ඉඳීම සංවේදනය නොවේ.
හොඳයි අර අනිත් කොටසත් කියමු.
මන්ද වේලාවකින් දැස් විවෘත කොට සතිමත්කමින් මිදෙමි. දෙවෙනි එක සැතපෙන භාවනාව. සයනය මත උඩු බැලිව කය ඍජුව තබා සැහැල්ලු ඉරියව්වෙන් හිඳිමි. කයට පහසු සංවේදනයක් නිදහස් සංවේදනයක් දැනේ. ආනාපානය වෙත අවධානය යොමු කරමි. ආනාපානය සියුම්ව සිදුවන බව දැනේ. ආශ්වාසය හා ප්‍රාශ්වාසය වෙත වෙන වෙනම ග්‍රහණය නොවේ. නොයෙක් අරමුණු ඔස්සේ හිත විසරයයි. මද වේලාවකින් නැවත සතිමත් වෙමි. මුළු සිරුර පුරාම ස්නායු ප්‍රබෝධයක් වැනි හැඟුමක් දැනේ. ටික වේලාවකින් එම හැඟුම පහව යයි. මෙය කිහිප වාරයක් මෙසේ සිදුවිය. කය කෙරෙහි වූ සංවේදනය ඉතා අඩුය. දෙපා කෙරෙහි අත්පය කෙරෙහි දැනීම අඩුය. නොතිබෙන්නාක් වැනිය. මහත් නිදහස් බවක් දැනේ. අතරින් පතර සිත විසිර ගියද එය බාධාවක් නොමැත. මහත් ආහ්ලාදයක් දැනේ. දිගටම මෙසේ සතිමත්ව සිටින්නට සිත් පහළ වේ. ටික වේලාවකින් සතියෙන් මිදී දැස් විවෘත කරමි. එපමණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට දැන් අපි හිතමු මේ විදිහට දැන් මොකද්ද අපේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ගත කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් කරදරයක් ඔළුවට වැටුනොත්, ඊළඟට අපි හිතමු ගෙදර කෙනෙක් එක්ක ආරවුලක් ඇති වුණොත්, අන්න ඒ වගේ වෙලාවට සාමාන්‍යයෙන් නින්දට ගියත් ඒ නින්ද අපිට ලංවෙන්නේ නෑ. මේ තැනැත්තා එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, ඇඳේ එහෙට මෙහෙට, ඒ වුණාට නින්දක් කියන දෙයක් ළඟාවෙන්නේ නැහැ. ඒ විදිහ දෙයක් ලං කරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ අත්දැකීමක් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට දුරස්ත වෙන්න හේතුවක් නැහැ. ඒ වගේ අත්දැකීම් කාට කාටත් ලැබිලා තියෙනවා. මේ විදියට හිතේ අර තියෙන වෙහෙස නිසා කොහොමද මේ නින්දක් වගේ එකක් දුරස් වෙන්නේ කියලා. නමුත් ඔන්න ඔය දැන් මේ විදියට රාත්‍රියේ පරයංක භාවනාවක් වගේ කරන කෙනෙක්ට දකින්න පුළුවන් හිත ගොඩාක් අර විදියට විවේක වෙනවා. මේ විදියට නින්දක් වගේ ස්වභාවයක් හිත තුළ මතුවෙලා එනවා, නැවත ඒකෙන් ප්‍රകൃතියට එනවා. මේ විදියට කිහිප වරක් වෙනවා දකින්න පුළුවනි. ඉතින් අන්න ඒ විදිහේ පුහුණුවක්කට පස්සේ නින්දට එළඹුණොත් අර විදිහේ සයනය කරන ඉරියව්වෙන් භාවනාවකට නැත්තම් සතිමත් වීමකට එළඹුණොත් අන්න තේරෙනවා බොහොම පහසුවෙන් විවේකෙන් නින්දට එළඹෙන්නත් පුළුවන්. නින්ද යනවා. එතකොට ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සුවනින්දක රහස. අර මෙට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට අනින්දේ සැප නින්දේ අතර වෙනස හඳුනා ගන්න නම් භාවනාවක් වඩලා බලන්න ඕනේ. මෙට්ටේ කොහොමත් සැප මෙට්ටනේ තියෙන්නේ. ඒ වුණාට නින්දයක් නැහැ. දැන් ඔය ධනපතියන්ට වෙලා තියෙන්නේ ඒකනේ. හොඳ ලෝකේ තියෙන හොඳම සැප මෙට්ට තියෙනවා. වතුර ඕන්නම් වතුරෙන් පුරවපු මෙට්ට තියෙනවා. ආව වෙන වෙන જાති ඕන්නම් ඒවෙන් පුරවපු මෙට්ට තියෙනවා. හැබැයි නින්දයක් නැහැ. නින්දයක් නැහැ. ඒ විදිහේ ලෙඩක් ඒ විදිහ අපහසුතාවයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර විදිහට ඇටේරියා කොළ ඇතිරියක මේ විදිහේ හීත කාලේ රාත්‍රියක් ගත කළා කියනවා මම සුවසේ නිදන්නෙක්. මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඉන්නවද සුවසේ නිදන? අනේ ඒයින් කෙනෙක් මම කියලා තමයි ප්‍රකාශ කරන්නේ. ඒකට හේතුවත් කියන ඔන්න කලින් අපි කී හේතුව මේ විදිහට දැවිලි නැහැ. මේ රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ඇතිවෙන දැවිලි යම් තාක් මේ මිනිසුන්ට තියනවාද, අන්නේ දැවිලි මට නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔක තමයි ඔය සාමාන්‍යයෙන් රාත්‍රියකට පරියංග භාවනාවක් කරන කෙනෙක්ට දකින්න පුළුවන් අර විදිහට හිත විවේක වෙනවා. ඒ විදිහේ නින්දක් වැනි ස්වභාවයකටත් යනවා. නමුත් අන්න විවේක සිතක් තමයි ඉතුරු වෙන්නේ. ඒක නැවත නැවත වෙන දෙන්න ඕනේ. මේක ආසාද පැත්තක්, එහෙම නැත්නම් මේකේ ලැබෙන ප්‍රතිඵලයක් දැක ගන්න ඕනේ. දකින්න දකින්න මේ දැනට තේරුම් ගන්නවා. මෙන්න මේක තමයි මේ සුවසේ නිදන්නෙක් වීමේ රහස. මේ විදිහට දැවිලි නැහැ. කෙලස් දැවිලි නැහැ. ඒකෙන් දුරස් වුණාම ඉබේම හිත විවේකයි. ඉතින් ඕක කාට කාටත් දැක ගන්න පුළුවන් අත්දැකීම්. පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද තමුන්ගේ ගෙදර කෙනෙක් එක්ක තරහ වෙලා. එතකොට නිින්ද යන්නේ නැහැ. නමුත් මේ විදිහේ අමාරුවෙන් නමුත් අන්න පරියංග භාවනාවක් කරා. එතකොට ඔන්න ඔය නිින්දත් අවදි භාවයත් අතර හුවමාරුවක් දකින්න පුළුවන්. ඒ ඊට පස්සේ සුවසේ නිින්ද ගියා කියලාත් කියනවා. එතකොට වෙනදාට නිින්දයක් නැති ප්‍රශ්නේ එදා විසඳගත්තා කොහොමද? අන්න මේ විදිහේ දෙයක් සිද්ධ කළා. මේ විදිහේ පුහුණුවක් සිද්ධ කළා. ඉතින් ඕක තමයි තියෙන රහස. ඕක තමයි නිින්දේ සුවනින්දේ අතර වෙනස. එහෙම නැත්නම් අර සුවසේ නිදන්නේ කීමේ රහසෝක තමයි. මේ කෙලෙස් දැවිල් තැවිලි යම් පමණකට අඩු වෙනවා. අඩු වුණාම විවේකයෙන් නිදන්න පුළුවන්. ඒකේ නිදන්න පුළුවන්. ඉතින් ඒ සලකුණු තියෙනවා. ඒ සලකුණු තියෙනවා. නැවත නැවත බලන්න තමන්ගේ ජීවිතේ මේ එන ප්‍රශ්නවලදී වෙහෙස පීඩාව ගනිද්දී මේකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස එකපාරට පේන්නේ නැහැ. නමුත් ක්‍රමානුකූලව තේරෙන ඉස්සර තරම් දුක් ගන්නේ නැහැ. ඉස්සර තරම් වෙහෙසක් ගන්නේ නැහැ. ඉස්සර තරම් දැවිල්ලක් නැහැ. අන්න ඒක හොඳ සලකුණක්. මේ විදිහේ ප්‍රතිපදාවක ඉදිරියක් තියෙනවා කියන්නේ. අන්න ඒ දේ නිරීක්ෂණය කරමින් නැවත නැවත මේකෙම යෙදෙන්න කියලා අපි කියමු.
ලිඛිත ප්‍රශ්න නිපමණයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ්.
එහෙමයි. හොඳමයි අපි දැන් මේ වෙලාව සභාවට ඉදිරිපත් කරමු. කාටද ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා ගැටළු නිරාකරණය කරගන්න ලෙසට. ඔව් මානෙල් මාත්මිය මේ අන්මියුට් කළා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම භාවනාව සෑහෙන කාලෙක ඉඳලා කරගෙන එන කෙනෙක්. මම සක්මන් භාවනාව කරද්දී සක්මනේදී මට සක්මන කිහිපවරක් එහා මෙහා යද්දී දැනෙනවා ඇවිදින ඇවිදීමක් මිස ඇවිදින කෙනෙක් නැහැ එහෙම දැනීමක් තියෙනවා. පරයන්කයට වාඩි වුණත් සිත මනින්ම ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වෙලා හිස් තැනකට සිත යොමු වෙලා ඊට පස්සේ කයට සිත යොමු වෙනවා. ක්‍රමයෙන් කය නොදැනී යනවා. එහෙම වෙලා සිතුවිලි එනවා, නිකන් චිත්‍රපටයක වගේ සිතුවිලි එනවා. ඒ සිතුවිලි දිහත් සතිමත් බලා සිටින විට ඒ සිතුවිලි නොදැනී යනවා. සමහර වෙලාවට සිතුවිලි කයයි දෙක සමාන්තරව එකට එක පිට එක තියෙනවා වගේ එහෙමත් දැනිලා තියෙනවා. සමහර වෙලාවට ඒ දෙක මුකුත්ම නොමැති අවස්ථාවලුත් සෑහෙන වෙලාවක් එහෙම ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්ස. සිතුවිලි නැවතත් සිතුවිලි එනවා. නමුත් ඒවෙන් මට සිතුවිලි වලට එනවා දැනුණත් සතිමත් ඒ දිස බලන් ඉඳලා ඒව එක නැගින් අතර වෙන්න පුළුවන්. භාවනාවෙන් S2 සාමාන්‍ය ජීවිතයට පිවිසුනම ස්වාමීන් වහන්ස මට දැනෙනවා මෙහෙම සිත කය ක්‍රියා කරනවා, කයක් ක්‍රියා කරනවා වගේ මට දැනෙනවා. ඒ දිස බලා ඉන්නවා වගේ. එහෙම කොයි දෙයකවත් මේ මම යෙදෙනවා කියන හැඟීමක් නැතුව ඔහේ කෙරෙනවා වගේ දැනෙනවා. සාමාන්‍යන පීඩනවලදිත් අර වෙනද වගේම ගතියක් එහෙම මේ දැනීමක් පීඩනයක් එහෙම දැනෙන්නේ නැත්ති නැහැ ස්වාමීන් වහන්ස. නමුත් පෙරදින වගේම ඒක අර දරා ගැනීමේ ශක්තියකින් මේ මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ වහන්සේගෙන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. භාවනාව කරගෙන යාමේදී, පරයන්ක භාවනාව කරගෙන යාමේදී සමහරලාට අර සිතුවිලි එනකොටත් මට නුරුක්සනා ගතියක් වගේ එනවා, ඉවරක් නැති සිතුවිලි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මම ඒ දෙස මට ආපු දේශයක් කියලා හිතලා මට ඒකත් ඒ දෙස බලන්න පුළුවන්. එතකොට ඒවත් නැති වෙනවා. ඔබ වහන්සේගෙන් ඉදිරියට යාමට උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
ඔව්, මේ විදිහට කරගෙන යනකොට ඇත්තටම අර කියන වගේ හිස් තැනකින් කොහොමද දේවල් මතුවෙලා ඉන්නේ, ඒ වගේම දේවල් වල තියෙන ස්වභාවය නැති වෙලා ගිහිල්ලා නැවතත් හිස් තැනකට වැටෙන්නේ කොහොමද, ඔන්න ඔය දෙක අතර හුවමාරුවක් අපිට බොහොම පහසුවෙන් දකින්න පුළුවනි. නැවත නැවත මේ දේ සිද්ධ වෙනවා. හිස් තැන ඇති වුණොත් ඒක දේවල් වලින් වැහිලා යනවා, ඒ දේවල් මතුවෙලා එනවා. ඒවත් එක එක ස්තර වගේ සමහර වෙලාවට සිතුවිලි, කය දැනීම ඔක්කොම නිකන් එක එක ලේයර්ස් වල තියෙනවා වගේ දැනීමක් තියෙන්න පුළුවන්. එහෙම තියුණාට මොකද තවත් ටිකකින් ආපහු අන්න අර මේ හිස් තැනකට මේ සියල්ල දිය වෙලා යනවා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය නැවත නැවත අත්දකින්නවා මේ විදියට ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්. සාමාන්‍යයෙන් දැන් ඔය විද්‍යාවේ වුණත් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල එහෙම කට්ටිය ඉස්සෙල්ලා ෆිසික්ස් තියෙන කාලේ හිතාගෙන ඉඳියා ද්‍රව්‍ය තමයි ප්‍රමුඛ වෙන්නේ, ද්‍රව්‍ය වලට නියම හැදුවා. නමුත් කාලෙත් එක්ක ඔය 1900 ගණන් වල මුල් කාලේ අන්න මේ ලයිට් බල්බ් එකේ සොයා ගැනීමත් එක්ක ටිකෙන් ටික තේරෙනවා මෙන්න මේ ද්‍රව්‍ය කියලා හිතාගෙන ඉඳපු දේවල් වල යම් කිසි විදියක ශක්තියින්ගේ ස්වභාවයක් තියෙනවා. ශක්තියින් කියලා හිතාගෙන ඉඳිය දේවල් ද්‍රව්‍ය විදියට හටයුතු කරනවා. ඔන්නෝම නිරීක්ෂණයක් ඒගොල්ලෝ සිද්ධ කරනවා. මේ ආලෝකය වගේ දෙයක් අන්න යම් කිසි පාටිකල් බිහේවියර් එකකුත් ඒකේ තියෙනවා. ඊළඟට එදා ඉඳලා පාටිකල්ස් කියලා හිතාගෙන ඉඳපු ඔය ප්‍රෝටෝන් වගේ දේවල් වල අන්න අර එනර්ජි බිහේවියර් එකකුත් තියෙනවා, වේව් පැටර්න් එකකුත් තියෙනවා. ඔන්න ඔහොම දෙයක් ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. ඉතින් මේක විසඳ ගන්න බැරුව සෑහෙන්න එහාට මෙහාට ඇදලා අවුරුදු ගාණක් දඟලලා අයින්සයින් ගේම කෙස් අවුල් වෙලා තින්නේ ඕක විසඳන්න ගිහිල්ලා තමයි අන්තිම මිනිහා කියන අවුරුදු 50ක් මම මේක කරා, අපරාධේ මගේ මේ ජීවිතේ, මං තව තව කෙස් අවුල් කරගත්තා මිසක් වෙන විසඳුමකට ගියේ නෑ කියලා. නමුත් අන්න එයාට පස්සේ කාලෙක වෙන නීල්ස් බෝ මං හිතන්නේ නීල්ස් බෝ කියනවා මේ එයා අලුත් මතයක් ඉදිරිපත් කරනවා. මේක මොකද්ද මේ කර්ණික පිටිපස්සේ හැම වෙලේම සම්භාවිතාවයක් තියෙනවා. ඒක දෙයක් බවට පත් වෙන්නේ අන්න යම්කිසි කෙනෙක් මේ කර්ණික ඇරලා ඒක මෙෂ කරාම. මේ කියන්නේ මොකද්ද මේ මනෝපුබ්බංගම ධම්මා කියලා තමයි කියන්නේ. මනස තමයි පෙරට වෙන්නේ. එතකන් තියෙනවා වෙන්න පුළුවන් හැකියාවක්. අරක වෙන්නත් පුළුවන්, මේක වෙන්නත් පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙනවා. අන්න කෙනෙක් කර්ණේ කැරලා මෙෂ කරානේ. එතකොට ඔන්න දෙයක් බවට ඒක පරිවර්තනය වෙලා එනවා. ඉතින් ඔන්න ඔය කියන ක්‍රියාවලිය අත්දකින්න පුළුවන් අපිට භාවනාවක් තුලින්. ඉතින් අයින්ස්ටයින් කොහොම හරි මේක පිළිගන්න කැමති නැහැ. මිනිහා කියනවා එතකොට මම හඳ දිහා නොබලන තාක් කල් අහසේ හඳ අතුරුදහන් වෙනවද කියලා. ඇත්තටම එහෙම දෙයක් නේ කියන්නේ ඔය. හඳ දිහා නොබලන තාක් කල් අහසේ හඳ අතුරුදහන් වෙනවද කියලා මිනිස්සයා නිකන් අර පල්ලෙකට වගේ අහනවා. නමුත් අන්තිමට කොහෙද කියලා නතර වුණේ ඔන්න ඔය කියන ස්වභාවය තමයි අන්තිමට ඔප්පු වෙන්නේ. අර විදිහේ පොසිබිලිටි එකක් තියෙනවා. අර විදිහේ පොටෙන්ෂල් එකක් තියෙනවා. යම් කිසි කෙනෙක් කර්ණ එක ඇරලා මෙෂ කරාද අනේ එතකොට ඒක දෙයක් බවට පත් වෙනවා. ඔන්න ඔය මනස පෙරටු වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් අන්න අර හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් අන්න මොකද්ද සම්මාදිට්ටි සම්මාදිට්ටි කියනවා බන්තේ මොකද්ද මේ සම්මාදිට්ටි කියන්නේ? ගැලවාම කියනවා යම් කිසි විදිහේ මේ විදිහේ ප්‍රතිපදාවක් යෙදෙන කෙනෙක් අන්න දකින්න මේ ස්තැනකින් දේවල් මතුවලා එනවා. දේවල් මතුවලා එනවා. අන්න ඒක දැක්කම මෙයාට තේරෙනවා මේ ලෝකේ නැත කිසි දෙයක් නැත කියලා යම් කිසි දිට්ඨියක් අරන් තියුණාද ඒක දුර වෙලා යනවා. අනිත් පැත්තෙන් මේ මතුවෙච්ච දේවල් ස්තැනට දිය වෙලා යනවා දකින්නවා. අන්න ඒක දකින්න කෙනෙක් අන්න මේ ලෝකේ ඇත කියලා යම් කිසි දැටි මතයක් අරන් තියුණාද ඒක දිය වෙලා යනවා. ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් ඔන්න විදිහ දෙයක් දකින්න කෙනෙක් සම්මාදිට්ඨිය ඇත්තෙක් බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඒතකොට එක්තරා විදිහක අර මතුණත් ඒක දැඩි ලෙස ගන්නේ නැහැ. දිය වෙලා ගියත් ඒක දැඩි ලෙස ගන්නේ නැහැ. නැවත නැවත අන්න මේ ක්‍රියාවලිය අත් දකින්නවා. හිතවිලි එන්න පුළුවන්. ඇඟේ දැනීම එන්න පුළුවන්. කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් හිතනවානේ භාවනාවක මේ හිතවිලි එන්න බෑ කියලා. ඒ එහෙම මතවාද තියෙනවා. ඒවා හොඳයි අර පොත් කියෝ කියෝ ඉන්න කට්ටියට. නමුත් මේ විදිහේ ප්‍රතිපදාවක් යෙදෙන කෙනෙක්ට තේරෙනවා අන්න අර ක්‍රමානුකූලව කොහොමද මේ දේවල් අතර වෙනසක් වෙන්නේ, අර විදිහේ හුස්මේ වෙනසක් වෙන්නේ කොහොමද, මේ විදිහට හිතවිලි ගලාගෙන එන්නේ කොහොමද, අන්න ඒ සියල්ලේ හරයක් නැහැ කියලා දැනගත්තොත් අන්න ඒ තැනත්තාට තමයි මේ විදිහේ විවේකයක් අත් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අද ධර්මදේශනාවෙත් ඔයගේ කොටසක් තියෙනවා, පොඩ්ඩ අහලා බලන්න. අන්න ඒ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් කරගෙන කරගෙන යනකොට තේරෙනවා අර ඇත්ත කියලා දැඩි ලෙස ගන්නෙත් නැහැ, නැත්ත කියලා දැඩි ලෙස ගන්නෙත් නැහැ. පුද්ගලයෙක් කෙනෙක් නැත කියලා දැඩි ලෙස ගන්නෙත් නැහැ, පුද්ගලයෙක් කෙනෙක් ඇත කියලා දැඩි ලෙස ගන්නෙත් නැහැ. දෙකම ගන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්දෝ ක්‍රියාවලියක් යනවා. කාගේදෝ මල් අත්තක මොනවාදෝ මල් වර්ගයක් පිපෙනවා. ඒක ඉතින් ගැටලුවක් නැහැ. කොහෙදෝ අහසක වලාකුළු පාවෙනවා. ගැටලුවක් නැහැ. මෙන්න මේ ක්‍රියාවලිය නැවත දැවත අත්දකින්න උත්සාහ කරනවා. ඉතින් ඔය වෙන විදිය හොඳයි. නැවත නැවත බලන මේ ඇත කියලා ගන්නෙත් නැතුව, නැත්ත කියලා ගන්නෙත් නැතුව අන්න අර විදිහේ සම්මාදිට්ඨියත් එක් බවට පත් වෙන්න කියලා අපි කියමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තව කාලෙක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. පරි නිදාකරණය කරගන්න පුළුවන්. ඔවුන් මහත්මයාට
පෙරුවන් සරණ ස්වාමීන් වහන්ස, මට කමටහන වார்த்தාවක් තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. සැතපෙන භාවනාව. සයනේ උඩුබැලිව සැතපි, කය සැහැල්ලු ඉරියව්වෙන් තබා ගනිමි. බාහිර පරිසරය කෙරෙහි අවදිමත් සතිමත්ව වීමට උත්සුක වෙමි. ආනාපානය කෙරෙහි අවධානය යොමු කරන විට යම් පාලනයක් සහිත හුස්ම ගැනීම සහ පිටකිරීම සිදු කරන බව පෙනේ. එම පාලනය ස්වාභාවික ආනාපාන රිද්මය හා ගැටෙන අවස්ථා හිමිහි ග්‍රහණය වේ. නොයෙකුත් අරමුණු ඔස්සේ හිත විසිරයයි. එලෙස විසිර ගිය එක් අවස්ථාවක හදිසියේ ආශ්වාසය ග්‍රහණය වේ. එම ආශ්වාසය ගැඹුරු හුස්මක් බොහොම හිමින් ඇතුළට එන්නාක්සේ පෙනේ. නමුදු ආශ්වාසය නිමාවීමට පෙර යළිත් පාලනයක් සහිතව ප්‍රශ්වාස කිරීමට උත්සුක වන බව පෙනේ. මෙසේ හිත විසේන අතරතුර හදිසියේ ගැඹුරු මන්දගාමී ආශ්වාසය ග්‍රහණය වීමත්, අනතුරු යළි ආනාපානය පාලනය කිරීමට උත්සුක වීමත් කිහිප වාරයක් ග්‍රහණය විය. වරක එම ගැඹුරු ආශ්වාසය අවසන එක්වරම ප්‍රශ්වාසය ඇරඹෙන්නේ ඇති බවත්, යම් කාලයක් නිසල්මන්ව කිසිවක් සිදු නොවී සිටින බවක් පෙනේ. නමුත් ඉන් අනතුර යළිත් ප්‍රශ්වාසය පාලනය කිරීමට උත්සුක වේ. එහෙම ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට සාමාන්‍යයෙන් අර මේ ප්‍රතිපදාව කරගෙන යනකොට මුලින් ගොඩාක් අපි පාලනය කරන්න උත්සාහ ගන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවිකයි. ඒක එක එක්තරා විදිහක දැඩි මමත්වයක් කියලා කියන්න පුළුවන්. වැඩි මමත්වයකින් තමයි මේ ඇවිදින්නේ, වාඩි වෙලා ඉන්නේ, ඒ කටයුතු කරන්නේ. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික මේක සිදුවෙන ක්‍රියාවලියක් බවට, අර ඔකේ වචනයක් තිබුණා ග්‍රහණය වෙනවා කියලා. එතකොට ඒක කිහිප දෙනෙක් කියදලා තිබුණා. මම අදහස් කරන්නේ අර මුල්ම අවස්ථාවේ තිබුණා මෙන්න මේ විදිහට හිතවිල්ල ග්‍රහණය වෙනවා කියලා. ඔන්න ඒ වගේ අදහසක් තිබුණා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. අපි හිතුවට මේක අපි ග්‍රහණය කරගන්නවා කියලා, අපි ගන්නවා කියලා, ඇත්තටම මේක මේ ගිහිල්ලා ගිහිල්ලා එයා අල්ලනවා. බුදුරජාණන් වහන්සේගේ උපමාව තමයි අර කැලෑවක ඒ තුරුමුදුන්වල හැසිරෙන, වේගෙන් හැසිරෙන කළු වඳුරෙක්. සාමාන්‍ය ওই වඳුරෝ එක පිටිපස්සෙක එලෝගන යන ස්වභාවයක් තියෙන උන්ගේ. අන්නේ එහෙම හැසිරෙන කළු වඳුරෙක් ගැන තමයි කියන්නේ. එතකොට මෙයා එක අත්තක් අතෑරලා අනිත් අතට පයින්නවා කියලා සැලසුම් කළා නෙමෙයි මේ ගමන යන්නේ. ඒ වෙනුවට එකක් අතාරලා අහසේ යන ගමන් තව එක කෙල්ලෙනවා. සමහර වෙලාවට පේනවා මීටර 20 30 අහසේ ගමන් කරනවා. අහස උඩ මේ අඩි 300 400 උස ගහේ මුදුනේ ඉඳලා පහළ අතු වලට පයින්නවා. අර ශීඝ්‍ර ගමනකේ දෙන්නේ මොකද, ප්‍රතිවාදියෙක් එක්කෝ එලෝගට එනවා නැත්නම් හඹාගෙන යනවා. ඉතින් අර තමන්ගේ ජීවිත අපේක්ෂාවක් නැතුව වගේ ගමන් කරනවා. නැවත නැවත දකින්න පුළුවන් කොහොමද අර ශීඝ්‍ර ගමනකේ දෙන්නේ කියලා. ඉතින් එතකොට අන්න ඒ විදිහේ ග්‍රහණයක් මේ හිත තුළ තියෙනවා. අර අත්තක් අත්තක් අල්ලනවා වගේ අර අරමුණු ග්‍රහණය කරනවා. මේක අතහැරලා මේක අල්ලනවා කියලා එහෙම සැලසුමක් නැහැ. ඒ වෙනුවට අර නිකන් අහසේ යන ගමන් තමයි දෙවෙනි කල්ලන්නේ. අන්න ඒ විදිහේ ක්‍රියාවලියක්, ඒ විදිහේ උපමාවක් තමයි දෙන්නේ. අන්නේ ග්‍රහණය දකින්න. ඒක ග්‍රහණය හොඳටම දකින්න පුළුවන් අන්න අර අපි පාලනය කිරීල අතහැරිනකොට. ටිකෙන් ටික පාලනය කිරීල අතහැරිනකොට කොහොමද මේ හිතවිලි, සද්ද, මේ හුස්ම, ඔය හැමේ ඔක්කොම ග්‍රහණය කරගෙන යන්නේ කියන ක්‍රියාවලිය හොඳට දකින්න පුළුවන්. ඒක ඉතින් අර පාලනය කිරීම ටික ටික ගිලිහිලා යනකොට හොඳට පේන ගන්නවා. ඉතින් ඒක කමක් නැහැ. කාලෙත් එක්ක අර විදිහට ක්‍රමානුකූලව අපි පාලනය කරන්න දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ විදිහට කරගෙන යන තියෙන්නේ. ඉතින් ඔහොම පැනගෙන යනකොට හිටපු ගමන් ඔය කළු අඳුරොන්ටත් එක අත්තක් අතෑරලා අනිත් එක අල්ලගන්න අහුවෙන්නේ නැති වෙලා යනවා. පචාස් ගාලා ඇවිල්ලා වදිනවා පොළවේ. ඉතින් එතනින් වැඩි අවසන්. ඉතින් ඔන්න ඔය හිතටත් ඒ වගේ දෙයක් වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඕමෝම ගිහිල්ලා, ඔය ග්‍රහණය ඕමෝම ගිහිල්ලා, එක දවසක එක් අරමුණකින් නික්මුණා, තව එකක් අල්ලගත්තේ නැහැ. අන්න මොකද උනේ? අර වඳුරාගේ ප්‍රශ්න සියල්ල විසඳුනා වගේ අපේ ප්‍රශ්නත් විසඳෙනවා. මන් දන්නේ ඒ උපමාව කිව්වාම ප්‍රසාදයක් ඇති වෙනවද අප්‍රසාදයක් ඇති වෙනවද කියලා. නමුත් එන්නේ ක්‍රමවේදේ අපිට පෙන්වන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය අපිට පෙන්වන්න පුළුවන් මේකේ උපමාවක් විදිහට. ඉතින් ඔන්න ඔය ග්‍රහණය වෙන ආකාරයෙන් නැවත නැවත දකිමින් ওই විදිහට යෙදෙන්න කියලා අපි කියමු.
එහෙම අපේ ස්වාමීන් වහන්සේ බොහොමයක් මේ පිරුවන් සරණයි.
එහෙමනම් අද කමුටහන් සුද්ධ කිරීමේ වැඩසටහන මෙතනින් සමාප්ත කරලා අපි දෙවෙනි වැඩසටහන ආරම්භ කරමු ස්වාමීන් වහන්සේ. හරි. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනාවලියෙන් දේශනාවලිය ආරම්භ කරන ලෙසට නැවත වතාවක් තමු කුසල ස්වාමීන් වහන්සේගේ දෙපානමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කිසි විදියක අද දවසේත් වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ඉදිරියෙන් තියාගත්ත ඒ කතා බහ තව ටිකක් තව කීප පියවරක් ඉදිරියට යෑම සඳහා ඒ සූත්‍ර දේශනාවක්, එහෙම නැත්නම් ඒ තියෙන විස්තරය පිළිබඳ පැහැදිලි කර ගැනීමක් සඳහා. ඉතින් ගිය පාර නැවැත්වුව තැන මතක් කරගත්තොත් අන්න මේ වස්සගම හනුන් ඒ එකිනෙකෙක් ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ මේ විදියට යම් කිසි පුහුණුවක් ලබා දෙනවා. ඒක කාලයක් සති කිහිපයක් වෙන්න පුළුවන්. කොහොමද දන්නේ නැහැ. අන්න ඒ විදිහේ කාලයක් බොහෝම එළඹුමකින් බොහෝම අර නිකන් ආමි ට්‍රේනින් එකක් වගේ පුහුණුවක් මේ පිරිසට දීලා තියෙනවා. එතකොට තුන් නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඉතුරු තුන් නම අන්න ඒ ගේන දානින් යැපෙනවා. ඒ අතරේ භාග්‍යතුන් වහන්සේ අර දෙනමට මේ පුහුණුව යම් කිසි විදියක කමඨාන් සුද්ධ කරමින් ඒ විදියට කරලා තියෙන පාටයි. ඉතින් ඒ විදියට කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටික අන්න එක් 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 එක්කෙනා කොහොමද මේ විදියට සෝවන් ඵලය සාක්ෂාත් කරගන්නේ, කොහොමද පැවිද්දක් ඉල්ලන්නේ, කොහොමද උපසම්පදා කරන්නේ, උපසම්පදාවක් ඉල්ලලා උපසම්පදා කරන්නේ කියන විස්තරය අපි ගිය සති ඉදිරිපත් කරගත්තා. ඊළඟට දැන් සඳහන් වෙන්නේ අන දැන් පස් දෙනාම සෝවාන් වුණා, පස් දෙනාම පැවිදි උපසම්පදා කරා. අන්නේ අවස්ථාවේදී අන්නේ කටයුත්ත ආහාර වෙච්ච අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂූන් පස් දෙනා ඇමතුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරා. එතකොට සමහර විට ඒ ෂණික වේ මොහොතේ නොවෙන්න පුළුවන්. නමුත් අන්න මේ පස් දෙනාම දැන් සෝවාන්, මේ පස් දෙනාම පැවිදි වෙලා, මේ පස් දෙනාම උපසම්පදා වෙලා. ඔන්න ඒ අවස්ථාවේදී මේ භික්ෂු පිරිස භාග්‍යසුන් වහන්සේ ඇමතුවා කියලා සඳහන් වෙනවා. අමතල ඉවරලා මෙන්න මේ විදිහේ කරුණු සහිත යම්කිසි දේශනාවක් සිද්ධ කරනවා. කියනවා මෙන්න මෙහෙම දෙයක්. මහණෙනි, රූපය අනාත්මයි. යම් හේකින් මේ රූපය ආත්මය වීද මේ රූපය පීඩාව පිණිස නොපවති. අන්න ඒ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. මේක අනාත්ම ස්වභාවයක් මේකේ තියෙනවා. මේක ආත්ම නම් මේ රූපය පීඩාව පිණිස වෙන්නේ නැහැ, පීඩන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කියනවා මාගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට කියන්න පුළුවන්, අණ කරන්න පුළුවන්. මේක ආත්මය නම්, මේක ආත්මීය ස්වභාවයක් ඇත්නම් මාගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේ රූපයට අණ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රූපේ කටයුතු කරන්න ඒ විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ප්ලාස්ටික් සර්ජරි ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට අන්න අර විදිහේ අණ කිරීමක් සිද්ධ කළා. මේක මේ විදිහට කැමති විදිහට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය ඔය දැන් ඔය වර්චුවල් රියැලිටිස් වලේම ගිහිලා හදන්නේ නිකන් කැමති කැමති විදියට කෙස් රැවුල් දාලා මූණ දාලා ලස්සනට හදලා මෙන්න මම කියලා ඉදිරිපත් කරනවානේ. අන්න ඒ විදියට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් මේ සමාජයේ තමුන්ගේ රූපෙට ද්වේෂ කරමින් ගත කරන සෑහෙන පිරිසක් ඉන්නවා. සාමාන්‍ය අර මොකක් හරි ලැබිච්ච ස්වභාවයක් තියෙනවානේ, ඒ කයේ ස්වභාවයක්. අන්න ඒකට ද්වේෂ කරන පිරිස කොපමණද? මම මහත වැඩි, එහෙම නැත්නම් මම කෙට්ටු වැඩි, මොනවා හරි කියනවනේ. එක්කෝ මම මිටි වැඩි, නැත්නම් මම උස වැඩි, ওই විදිහට මොනවා හරි චෝදනා ටිකක් තියෙනවා. ඒ ලැබිච්ච එකට සතුටක් නැහැ. දැන් විශේෂයෙන් අයිඩියල් බොඩි ඉමේජ් එකක් පෙන්වුම් කරන සමාජයක ලෝකයකනේ අපි ඉන්නේ. එතකොට මිනිහෙක් නම් මේ විදිහේ තියෙන්න ඕනේ, සික්ස් පැක් එකක් තියෙන්න ඕනේ කියලා ඔන්න අයිඩියල් බොඩි ඉමේජ් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ කාන්තාවක් නම් මේ විදිහට තියෙන්න ඕනේ, අනපියයුරු මෙහෙම තියෙන්න ඕනේ කියලා ඔන්න ඒ බොඩි ඉමේජ් එකක් හදලා තියෙනවා. ඔය ෆොටෝ එක ගත්ත මනුස්සයාගේවත් ඕක නැහැ. අර බඩේම අකුලගෙන යන්තම් ෆොටෝ එකක් අරගෙන ආපහු අතෑරිය ගමන් අර බඩේ රැලි ටික ඉස්මතු වෙලා එනවා. නමුත් එහෙම එකක් හදලා තියෙනවා. එහෙම එකක් හදලා තියෙනවා බොහොම මහන්සි වෙලා අවුරුදු ගණනාවක් පුරාවට. ඉතින් මොකද වෙන්නේ? අර ඒක දකින කුඩා දරුවෝ වෙන්න පුළුවන්, ඒ තරුණ දරුවෝ වෙන්න පුළුවන්. අන්න මොකද කරන්නේ? තමුන්ගේ ඇඟට, තමුන්ගේ මේ ශරීර ස්වභාවයට ද්වේෂ කරන්නෙක් බවට පත් වෙනවා. ද්වේෂ කරන්නෙක් බවට පත් වෙනවා. ප්ලාස්ටික් සර්ජරි සෑහෙන නැගලා යන කාලයක් තමයි. කොච්චර ද්වේෂ කරනවද කියනවා නම් අන්න පිරිමියෙක් වෙලා ඉපදිලා ඔය ලිංගේ පළලා ස්ත්‍රී ලිංගයක් බද්ධ කරගන්නවා, හදා ගන්නවා. එපමණකට ද්වේෂයක්, එපමණකට මේකට යම් කිසි විදියක ආතතියක් පීඩාවක් ගැනීමක් තියෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. අන්නේ විදිහේ ලෝකෙක බුදුරජාණන් වහන්සේ කියන මේක ආත්මීය විදිහට ගන්න එපා. මේකට එහෙම අණ කරන්න හැකියාවක් නැහැ. මේකට එහෙම යම් කිසි විදියක මෙසේ වේවා කියන හැකියාවක් නැහැ. අන්න ඒකෙම නිරූපණය වෙනවා මේකේ අනාත්මීය ස්වභාවය කියලා යම් කිසි විදියක ප්‍රකාශ කරනවා. ඉතින් එක්තරා විදියකට අර බොඩි එක දැක්කහමත් අපිට යම් කිසි හැඟීමක් එනවනේ. කෙනෙක් අපි ඉස්සෙල්ලාම මනින්නේ ඕකෙන් තමයි. මනුස්සයාගේ හිත තුළ මොන මොන විදිය අදහස් හැඟීම් තියුණත් දැක්ක ගමන් අන්න යම් කිසි විදියක මැනීමකට ලක් වෙනවා. ඒකනේ ඔය කාන්තාව හරිම සූක්ෂම විදියට වැඩ කටයුතු කරගන්නේ. කොහොමද කරගන්නේ? අනේ පොඩ්ඩක් ලස්සනට ගිහිල්ලා ඇඹරිලා කතා බහ කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් නලවලා යම් යම් දේවල් අහනවා. අනේ කිසි ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්. ඒ අතරට තව මනුස්සෙක් ආවොත් කළු උස මහත රැවුලක් තියෙන පිරිමියෙක් ආවොත් ඒ මිනිහට ඒ වැඩේ කරගන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවනි. මොකද හේතු අන්න අර රූප ස්වභාවයෙන්ම අපි මනුස්සෙක් මැන්නා. ඇතුළත ඉන්නේ කවුද? ඇතුළත පුද්ගලයා මොන වගේද? අර විදිහේ ලස්සන සිනාවක් දාගෙන ලස්සන කයකින් මේ විදිහට ආවට සමහර විට මනසෙන් ගඳ ගහන පිළිකුල් සහගත පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අර විදිහේ පිළිකුල් සහගත කයකින් ආවට සමහර විට හිත සොඳුරු වෙන්න පුළුවන්. අන්න අර බුදුරජාණන් වහන්සේ අර මෝගරාජ හාමුදුරුවන්ට අර කුෂ්ඨ හැදිච්ච වෙලාවේ කියන කතාව වගේ චවිපාපක චිත්තබද්ධක කයෙන් බැලුවාම නම් පාපී, හැබැයි හිත සඳුරුයි. කයෙන් බැලුවාම පාපී, හිත සඳුරු මෝගරාජ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. අන්න මොකද අර කය ඉක්මෝලා ගියා. ඒ කයේ දකින්න බැල්ම, ඒ ඇති වෙන මතවාදේ ඉක්මෝලා ගියා. සාමාන්‍යයෙන් අද ලෝකේ මයින් බොඩි ප්‍රොබ්ලම් කියලා තමයි ඔක හඳුන්වන්නේ. මනස දකින්නේ නැහැ මිනිස්සුන්ගේ, කය දකින්නවා. ඒකෙන් ජජ්මන්ට්ස් වලට එළඹෙනවා, තීරණ වලට එළඹෙනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්. ලස්සන කයක් අර විදිහේ ස්වභාවයක් තියෙනවා නම් අනේ අමුතු ආකර්ෂණයක් දනවනවා. නමුත් කතා කරලා බැලුවොත් අයියෝ ගන්ධස්සාරේ බේරන්න අමාරුයි. බේරන්න අමාරුයි. අන්න ওই විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සඳහන් කරන අවුරුදු 40ක් විතර යනකොට කවුරු කවුරුත් අන්න තමන්ගේ යථා ස්වභාවයට පත් වෙනවා කියලා. ඒ මොකද මේ කියන්නේ? ආය කියන්නේ දැන් අර මුල් අවුරුදු 40ෙම ට්‍රයි කරනවා කොහොම හරි මේක වෙනස් කරගන්න. 40 විතරක් පොඩක් තේරුම් ගන්නවා බෑ කියලා. වෙනස් කරන්න බෑ කියලා. දැන් ඉස්සර තරම් ඇස් පේන්නේ නෑ කියලා. ඔය වැඩිය දඟලන්න ගියාම කොන්දේ අතපය අමාරු එනවා කියලා. අන්න ඒ විදිහ දෙයක් තේරුම් ගන්නවා. අන්න 40 වෙනකොට කාට කාටත් ලැබිය යුතු බොඩි එක ලැබිලා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ආත්මීය ස්වභාවයක් අරගෙන අපි දැඟලුවට මොකද මෙන්න මේ කයට මේ විදිහට අණ කරන්න බෑ කියන මතවාදයේ අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මාගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අර වර්චුවල් රියැලිටි වල වගේ හදාගන්න බෑ. අන්න ඒක නිසාම මේ කය අනාත්මයි. මේ කය අපිට පීඩාව පිණිස පිහිටලා තියෙනවා. රූපය අනාත්මයි, යම් මෙන්න මේ පීඩාව පිණිස පිහිටලා සිටිනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා වේදනාව ගැන. වේදනාවත් මහණෙනි අනාත්මයි. යම් මෙහෙකින් වේදනාව ආත්ම වීද මේ වේදනාව අපිට මෙහෙම පීඩාව පිණිස පවතින්නේ නැහැ කියලා සඳහන් කරනවා. අන්න පීඩාව පිණිස පවතින්නේ නැහැ මේ විදිහට ආත්ම ස්වභාවයක් මේකේ තියෙනවා නම් එහෙනම් වේදනාවට අණ කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ අද නැතුව හෙට එන්න ලෝකයක් කොමක් කියලා කියන්න පුළුවන් වෙන්න ඉබේ. එහෙම කිව්වට මොකද එහෙම වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු රියාන දුරකට වගේ ලක්ුණ කෙනෙක්ට අනේ මුකුත් යන්තම් ෂේප් එකේ කොහොම හරි ආවා, එච්චර ලොකු අමාරුවක් නැහැ කියලා ගෙදෙට්ට ආවට මොකද සමහර විට පහුවදා එනකොට තරු විසි වෙනවා. තරු විසි වෙනවා. අර ඇතුළත තියෙන ඒ වේදනාව එනවා දවසක් විතර යනකොට. අන්න එතකොට කොහොමද කියලා බැලුවොත් එතකොට මේ වේදනාවට අපිට අණ දෙන්න පුළුවන්ද අද නෙමේ හෙට එන්න කියලා වගේ, එහෙම නැත්නම් මෙච්චර වද දෙන්න එපා වගේ කියලා කියන්න පුළුවන්ද? වැහනේ ඒක නැත්තා හෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, විලාප තියනවා, කෑ ගහනවා. ඉතින් ඔක තමයි ස්වභාවය. ආස්ති ආස්ති පිළිබඳ වේදනා අත්දැකලා තියෙන කට්ටිය දන්නවා කොහොමද ඇට කැඩුනහම තියෙන අමාරුව කියලා. අන්න ඒ වගේ වේදනාවක් අත්දැක්කම තේරෙනවා මේ වේදනාවට අපිට අණ කරන්න පුළුවන් නම් මේ විදිහට මට පීඩා කරන්න එපා කියලා කියන්න පුළුවන් නම්. නමුත් එහෙම හැකියාවක් නැහැ. ඊළඟට අර විදිහටම සංඥා සංස්කාර විඥාන කියන ඒ කරුණු තුනත් ගැන හැර ඉදිරිපත් කරනවා. මේවත් ආත්මයි කියලා ගන්න බෑ. මේවා ආත්ම නම් අන්න මේ දේවල් අපිට පීඩාව පිණිස පවතින්නේ නැහැ. සංඥාව සංස්කාර විඥාන මාගේ මෙසේ නොවේවා මෙසේ වේවා කියලා අපිට අණ කරන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා සඳහන් කරනවා. සාමාන්‍ය ඔය ඔය චිත්ත පීඩාවල් එනකොට අර කායික වේදනාවටත් වැඩිය වැඩිනේ. ඒකනේ නිකන් අර නිකන් සෙයින් එකක් වගේ තියෙන්නේ. මේ මේ ඇත්ත නේද, මේ බිඳුනු හදවතක් බිඳුනු අතක වේදනාව නිරූපණය කරනවා. හදවත බිඳුනහම අතක් බිඳුන වේදනාව අර විදි අස්ති බිඳීමක වේදනාව නිරූපණය කරනවා නේද කියලා අහනවා. ඇත්තටම නිකන් හදවත බිඳිච්ච කට්ටිය කියන්න පුළුවන් අස්ති බිඳෙන වේදනාව හොඳයි කියලා. හොඳයි කියලත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය මිනිස්සු කපා ගන්නෙත් ඕකටනේ. දැන් පහුගිය දවසක අර ඉස්කෝලේකට ගිහිල්ලා ඒකෙත් ළමයි දෙන්නේ කපාගෙන. ඒ කියන කතාව අහගෙන ඉඳපු ඒ සතිපාසලේ දුවෙක් අන්න කරලා එවලා තියෙනවා වැඩස වීඩියෝ එකක්. මොකද්ද මෙන්න මේ විදිහේ දේවල්, මේ මානසික වේදනාවක් වෙහෙසක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ අර ඒක කායික වේදනාවකින් අර විදිහ කපා ගත්තාම ඒකට යම් කිසි අපි කියන්නේ අර හැපි හෝමෝන් ස්රාවය වෙනවනේ. ඒ අවස්ථාවේ ඒකට මුහුණ දීමේ ශක්තියක් විදිහට අන්න ඒක හොයාගෙන මේගොල්ලෝ මේ කයට අනතුරු කරනවා. මොකද මානසික වේදනාව වැඩි. සාමාන්‍යයෙන් ඔක දකින්න පුළුවන් ඔය බිත්ති වලට එහෙම ගහගෙන යන කට්ටිය ඉන්නේ. හොඳටම නිකන් ඉමෝෂනල් වුණාම ඒකේ අදහස මොකක්ද? අන්න අර කායික වේදනාවම ඒකෙන් පොඩි හයි එකක් එනවා. ඒක සමනය කරන්න යම්කිසි හෝමෝන ස්රාවය වීමක් සිද්ධ වෙනවා මේ ඇඟේ. ඉතින් ඒක ඇඩික්ටඩ්. එයාට යම් කිසි විදියක මානසික වේදනාවක් ආපු ගමන් එයා මොකද කරන්නේ? අර විදිහේ කයට අනතුරක් කරගන්නවා. කයට අනතුරක් කරගන්නවා. ඒ විදියට සැනසීමක් හොයන්න උත්සාහ කරනවා. ඉතින් ওই නොයේකුත් ලෝකෙ පුරාවට හොයාගෙන යන ඇබ්බැහිත්. එතකොට අර විදිහට අපි අරගත්තොත් මේ ඒ විදිහ අනකිරීමක් කරන්න බෑ. මේ විදිහට මේ මානසික වෙහෙස පීඩාවම ඒකෙන් මිදෙන්න අපි කොයි විදියට උත්සාහ කරනවද? විවිධ ඇබ්බැහි පිටිපස්සේ හඹාගෙන යනවා. ඒ වගේ දේවල් පිටිපස්සේ එලෝගෙන යනවා. ඒ වගේ දේවල් යම් කිසි විදියක සැනසීමක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒවා හෙව්වට මොකද? ඒවා හොයාගෙන ගියාට මොකද? අන්න ඒ විදිහේ ස්ථිරසාර සැනසීමක් ලබන්න හැකියාවක් නැහැ. මේ තැනත නැවත නැවත මේ විදියට මෙන්න මේ දේවල් නිසා, මේ හැඟීම් හිතිවිලි නිසා පීඩාවට වෙහෙසට පත් වෙනවා. ඒක දකින්න පුළුවන්. ඒ වගේ ඇබ්බැහි පිටිපස්සේ හඹාගෙන යන්නේ අන්න අර වෙහෙස දුරු කරගන්න. ඒ වෙහෙසෙන් අත් මිදෙන්න තමයි උත්සාහය. නමුත් ඒක එච්චර සාර්ථක උත්සාහයක් නෙමෙයි. දැන් ඔය පහුගිය දවසක කෙනෙක් ගාවා. ඒ කෙනා කියනවා තමුන් යම් කිසි විදියක ආදර සම්බන්ධතාවයක්, ඒ විදිහේ ප්‍රශ්නයක්, වෙහෙසක්, පීඩාවක් ඇති වුණා. අන්න ඒක නිසා ඒකෙන් අත් මිදෙන්න මෙන්න මේ විදිහේ මත්ද්‍රව්‍ය පිටිපස්සේ ගියා. මොකද හේතුව? අන්න අර මානසික වෙහෙස පීඩාව. ඉතින් කියනවා මම ඒ දවස්වල ගංජා තමයි පාවිච්චි කරේ. ගංජා තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මොනවද? හෙරොයින් වලට ඇබ්බැහි වුණා. ඊට පස්සේ අයිස් වලට ඇබ්බැහි වුණා. දැන් අයිස් නිසා මේ විදිහ දෙයක් වෙලා තියෙනවා. ඉතින් මම ඒවා මොකද්ද දැන් තුනේ වෙනස කියලා. එතකොට කියනවා ගංජා පාවිච්චි කරාම නම් අන්න හිත නිකන් බොහොම තැම්පත්. බොහොම අවශ්‍ය දෙයකට අවධානය දෙන්න පුළුවන්. අර ඔහෙ බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඕන විදිහක ફોકસ කරන්න පුළුවන්. හරි නිකන් භාවනා යෝගී කට්ටිය දකින්න පුළුවන් වගේ ඉන්න කට්ටිය. ගංජා සුරුට්ටුවක් ඇද්දාම ඔන්න භාවනා යෝගී. එහෙම නැත්නම් ලොකු ෆිලොසොෆර් කෙනෙක් බවට පත් වෙනවා. හොඳට අන්න ෆිලොසොෆි කතා කරන්න පුළුවන්. සාමාන්‍ය ඔය ස්වභාවය තියෙනවා. දැන් ඔය දැන් ඇමරිකාවේ එහෙම මේ ඩ්‍රග්ස් වලට එරෙහිව අරගෙන ගියපු යුද්ධේ අන්තිමට ගංජා තමයි දිනුවේ. මොකද මේක දුන්නොත් අනිත් ඒවා ඕනේ නැති වෙයි. මේක නීත්‍යානුකූල කරනවා. අනිත් ඒවා ටික අන්න යම් කිසි දියක තහනම් කරනවා කියලා ඔය වගේ තත්යකට ගියා. ඉතින් කොහොම හරි මෙයා කියනවා පස්සේ කාලෙක මෙන්න මේ දේවල් නැතුව ගියා. ඊට පස්සේ ආවේ කේරළ ගංජා කියලා දෙයක්. ඒක හරියන්නේ අර විදියට ස්වභාවිකව තියුණ එක. අර විදියට යම් කිසි විදියක හොඳ ප්‍රොඩක්ට් එක නැතුව ගියා. ඊට පස්සේ ඔන්න හෙරොයින් වලට බැහැ වුණා කියලා කියනවා. ඉතින් ඕවත් සාමාන්‍යයෙන් ඔය මාෆියාවල් කරන කට්ටියගේම උපක්‍රම තමයි. අර විදිහේ දේවල් නැති කරලා, ඒ විදිහේ දේවල් බ්ලොක් කරලා, කෙලින්ම දේශපාලනෙන්ම බ්ලොක් කරලා අන්න අර මාකට් එක හදලා දෙනවා. අනිත් ප්‍රොඩක්ට් වලට මාකට් එක හදලා දෙනවා. අන්න ඔය හෙරොයින් ගත්තාම අන්න කියන දේ තමයි කිරනවා, කිරීමක් තමයි තියෙන්නේ. සාමාන්‍ය භාවනාවේදී තේනවනේ කිරීමක්, අන්න බෙල්ල කඩා වැටෙනවා, නැවත කෙලින් වෙනවා, ආපහු කඩා වැටෙනවා, නැවත කෙලින් වෙනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් දකින්න පුළුවන්. මේ හිත නිකන් අර ප්‍රകൃතියයි යම්කිසි විදියක නිද්‍රාගත ගතියකයි අතර හුවමාරුවක්. ඉතින් ඔය භාවනා අධ්‍යක්ීමුත් තියෙනවා ඔය කට්ටියට. ඒ වගේ ස්වභාව අර විදිහේ මද්‍රව්‍ය වලින් ගිහිල්ලා. තවත් කෙනෙක් සමහර විට වැරදිලා ගිහිල්ලා. දෙකම අවුට්. නමුත් අන්න භාවනාවකදී ඔය වගේ දේවල් වලට ප්‍රතිපදාවකින් ක්‍රමානුකූලව මෙයා දන්නවා ගියපු විදිය, මෙයා දන්නවා ආපහු වෙන පාර. අන්න එතකොට මේ දැනත්තා මේ විදිහ අත්දැකීම් යම් කිසි විදියක ක්‍රමානුකූලව තමුන් තුළින් අත්දකිනවා භාවනාවක යෙදෙන කෙනෙක් වුණත්. අන්න එහෙම කිරීමක් තමයි මේ මද්‍රව්‍ය තුළින් එන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අයිස් ගත්තාම අන්න හිත වික්ෂිප්ත වෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. ඒක තැනක එක විදියක තියන්නේ නැහැ. අරමුණු දහස් ගණනක දුවනවා වගේ සමයි දැනෙන. ඉතින් මට අන්තිමට ඒ විදිය බැහැියක් තමයි ඇති වුනේ. ගන්න 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 තව තව හිත වික්ෂිප්ත වෙනවා. තව තව වැඩ කටයුතු කරගන්න බැරුව යනවා. තව තව අදහනියක් දෙන්න බැරුව යනවා. ඉතින් රැකියාව අන්න මේ විදිය රැකියාවක් කරා, අකවුන්ටන් කෙනෙක් විදියට වැඩ කරා. දැන් ඒකත් අත්හැරලා මොකද මට ඒ රැකියාවට අවධානයක් දෙන්න බෑ. ඒ විදිය දෙයකට සිහිය පීටවන්න බෑ. ඒ විදිය කටයුතු කරගන්න බෑ කියලා සඳහන් කරනවා. ඉතින් දවසක් දෙකක් තුනක් ඉන්නවා. අනේ කියනවා දරන්න බෑ ස්වාමීන් වහන්ස මේ චිත්ත පීඩාව, මේ වෙහෙස. දැන් කොහොමද එන්නේ ඩීටොක්සින් සිම්ටම්ස් නේ. අර විදියට විෂහරණ මේ රෝග ලක්ෂණ එන්නේ. ඉතින් කොහොම හරි කාගෙන ඉඳියොත් ගොඩ සමහර විට මාස ගණනක් ඒ විදිහේ පුහුණුවක් තුලින් අන්න මෙයාට පුළුවනි යම් කිසි විදියක නැවතත් අන්න අර හිතේ ප්‍රകൃති ස්වභාවයක් ලං කරගන්න. ඉතින් ඕක තමයි වැඩේ. අර විදියට යම් කිසි මද්‍රව්‍ය මාෆියාවේ වුණත් පෙන්නන්නේ විකුණ ගන්න ඕනේ. විකුණ ගන්න ඕනේ ප්‍රොඩක්ට් එක තමයි පෙන්නන්නේ. අර විදියට අන්න මේ විදිහේ දේවල් වලට ඇබ්බැහි කරන දේශපාලනයක්, මේ විදිහේ දේවල් වලට ඇබ්බැහි කරන රටක් බවට මේක පත් වෙලා තියෙනවා. අර ඒකනේ කියන්නේ නිකන් අර මොකද්ද හීන පේන සීනි බෝල තක්සිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා. ඔක තමයි වැඩේ. ඉස්කෝලේකට ගිහිල්ලා අහලා බැලුවොත් ඔන්න කියනවා මෙන්න මේමයි තත්තේ. මෙන්න අයිස් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. පිරිමි දරුවෝ නෙමේ ගෑනු දරුවෝ ඇබ්බැහි වෙලා තියෙනවා කියලා ඒ ගුරුවරු ඒ විදුහල්පතිලා සඳහන් කරනවා. ඊළඟට මෙන්න ආදර සම්බන්ධතා මෙන්න තමුන් කපා ගන්නවා, නැත්නම් වෙන කෙනෙක්ව කපන්න යනවා. ඒක කොදි විනා ගන්නවා, නැත්නම් වෙන කෙනෙක්ව මරනවා. මොකක්ද ආදර සම්බන්ධතා? ඉතින් ඔන්න ඔය විදිහට හැංගීම් සිටිවිලි එක්ක ගනුදෙනු කරන්න දන්නේ නැති ඒව සඳහාර විදිහේ මද්‍රව්‍ය වලින් හඹාගෙන යන જાතියක් බිහි වෙලා තියෙනවා. ඒක හරි ලාභයි ওই පාලක පැලැන්තියට. මොකද හේතුව අන්න හිතන්න කල්පනා කරන්න බැරි වුන් පාලනය කරන්න හරි ලේසිනේ. අර ගාව රැළක් දක්කනා වගේ අරගෙන යන්න තියෙන්නේ. තාත්තගෙන් පුතාට, පුතාගෙන් ඊට පස්සේ තව අනිත් පුතාට දීගෙන යන්න පුළුවන්. කිසිම කරදරයක් බාධාවක් නැහැ. කරදරයක් බාධාවක් නැහැ. අන්න අර විදිහේ දෙහසක් පීඩාවක් මිනිස්සු නැවත නැවත අත්දකිනවා. මේ හැඟීම් හිතිවිලි වලින් කොච්චරනම් දෙහසක් පීඩාවක් මතුවලා එනවද, මේ විදියට පීඩා කරනවද කියලා දකින්න පුළුවන්. අන්නේ දකින්නකොට දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ පාඩම තමයි අන්න මේ තේරුම් ගන්න, මේක මෙහෙම පීඩාව පිණිස වෙන්නේ නැහැ, මම නම් මගේ ආත්මේ නම් අපිට මේකට කියන්න පුළුවන් මගේ හැඟීම් හිතිවිලි මේ විදියට පවතීවා, මෙසේ නොවේවා. ඔය කියන්නේ ඔය සමහර වෙලාවට දුකක් ආම කියන්නේ අයියෝ මට මේක දරන්න බෑ මේ යන්න කියලා කියන්නේ ඔය කාන්තාව එයා මඩන්නේ යන්න කියලා. ඇයි යන්නේ? කොට යන්නේ නැහැ. යන්න කොට යන්නේ නැහැ. ඔන්න විදිහට කොමාරි මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැනම කියනවා. මේක මේ විදිහට ආත්මීය ගන්න එපා. මේකට අපිට අණ කරන්න බෑ. මේක පීඩාව පිණිස පවතින්නේ නැහැ ආත්මීය නම් කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අහනවා මේ පිරිසකින් දැන් මේ විදිහට රූපය නিত্যද අනිත්‍යද? එන අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් සැපද දුකද? දුකයි ස්වාමීනි. එහෙනම් මම මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද නැත්ද ස්වාමීනි කියලා අන්න අර පිරිස පිළිතුරු දෙනවා. කියනවා ඊට පස්සේ හේයින් මහණෙනි මේ ලෝකයේ අභ්‍යන්තර බාහිර හීන ප්‍රණීත මහත් සියුම් දුර ළඟ අතීත අනාගත වර්තමාන යම් කිසි රූපයක් තියනවාද මේ සියල්ල මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන විදිහට සම්මාදිට්ඨියෙන් එහෙම නැත්නම් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒක තමයි අපේ ප්‍රතිපදාව. දැන් අපි හිතමු හුස්මක් ඉදිරියෙන් තියාගෙන එහෙම නැත්නම් පියවරවල දැනෙන දැනීමක් ඉදිරියෙන් තියාගෙන මේ තැනැත්තා මේ සිහිය පුරුදු කරන වැඩේ පටන් ගන්නවා. එතකොට ඔය හුස්මෙත් විවිධ ආකාර පෙන්වුම් කරනවානේ. සාමාන්‍ය මේ 11 ආකාරය අන්න හුස්මේ නිරූපණය වෙනවා. මේ 11 බලන්න යනවා ඔහොම කුවහම සමහරු. එහෙම නෙමෙයි මොකක් හරි පෙන්වෙන ආකාරයක් තියෙනවානේ. අන්න සමහර වෙලාවට මේ හුස්ම බොහොම ප්‍රණීත විදියට දැනෙනවා. සමහර වෙලාවට මේ හුස්ම නිකන් මහා හීන විදියට, ඒ කියන්නේ බලා ඉන්න බෑ, මහා ප්‍රසන්නයි. හීන විදියට දැනෙනවා. එහෙම නැත්නම් මේ හුස්ම මහා විශාල වෙලා පේනවා. තව බිල්ඩිමක් වගේ ලොකු හුස්ම දැනෙනවා. තව වෙලාවකට අන ඈත තිතක් වගේ කොහෙදෝ තැනක හුස්ම තියෙනවා. ඔන්න විදියට මෙන්න මේ නොයෙකුත් මේ ආකාර 11 නිරූපණයක් මේ හුස්මේ තියෙනවා. ඒ හොයාගෙන ගිහිල්ලා බලනවා නෙමෙයි, මේ වෙනුවට අන්න මේ විදියට හුස්ම නිරීක්ෂණය කරනකොට එක එක පැති පෙරලෙනවා වගේ, අර මැණික් කැටයක එක එක පැති පෙරලෙනවා වගේ, අන්න මේ නොයෙකුත් ආකාර නොයෙකුත් පැති මේ හුස්ම විදහා දැක්වීමක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය හුස්මේ, එහෙම නැත්නම් ඔන්න ඔය රූපේ 11 ආකාරය දැක්කා කියන්නේ මොකද වෙන්නේ? දැක්ක කියන්නේ සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අන්න ඒකට හිතේ යම්කිසි ග්‍රහණයක් තිබුණාද, එන්නේ ග්‍රහණය යම් පමණකට දුරස් වෙලා ගියා, අඩු වෙලා ගියා. එහෙම නැත්නම් මේ රූපයට යම්කිසි හිතේ ග්‍රහණයක් තිබ්බද, ඒ ග්‍රහණය දුරස් වෙලා ගියා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අර විදිහට අපි හිතමු වේදනා, සංඥා, සංස්කාර, විඥාන, ඒ කියන දේවලුත් ඔන්න ඔය විදිහට ඉදිරිපත් වෙලා එනවා. ඒවත් මේ මෙන්න මේ විදිහේ විවිධ ආකාර පෙන්눔 කරනවා. වේදනාවෙත් විවිධ ආකාර පෙන්눔 කරනවා. මේ සංඥා සංස්කාර විඥානවලත් විවිධ ආකාර පෙන්눔 කරනවා. අර හීතිවිලි ගලාගෙන එනවා බොහෝ ගඟක් වගේ. අන්න ඒ වැහත් ඔන්න ඔය විදිහට විවිධ ආකාර පෙන්눔 කිරිල්ලක් තමයි සිත කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් මේ තැනත්තා නැවත නැවත ක්‍රමානුකූලව සිද්ධ කරනවා. එහෙම කරනකොට සමහර විට දකින්න පුළුවන් අන්න මුල් දවස්වල ලොකු මමත්වයක් ලොකු ග්‍රහණයකින් මේ ප්‍රතිපදාව කරාද කාලෙත් එක්ක ඒ ග්‍රහණය අඩු වෙලා බොහොම විවේකීව ඇවිදින්නෙක් බවට, ඒක ඉබේ යන ක්‍රියාවලියක් බවට ටිකෙන් ටික පත් වෙනවා. හුස්ම අරගෙන මෙහෙම හුස්ම ගන්න ඕනේ, මෙහෙම හුස්ම ගන්න ඕනේ කියලා ඒ දරපු උත්සාහය ක්‍රමානුකූලව අන්න මොකද වෙන්නේ, ඉබේ වැටෙන හුස්මක් බවට, ඒක නිකන් ඒ යන ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්නෙක් බවට පත් වෙනවා. දැන් භාගයේ දවසක අලුත්ම පිරිසකට මේ සිහිය පුරුදු කිරීම අඳුන්නලා දෙන්න අපි යම්කිසි පැය තුනක වගේ වැඩසටහනක් කරා. එතකොට පෝය දවසක සිල් ගත්ත පිරිසක්, ලොවෙත් මේ වගේ දෙයක් කරලා නැති පිරිසක්. එතකොට හිතා ගන්න පුළුවන් අන්න ඉතින් ඕක කොහොම හරි ඇවිදින විදිය කියලා දීලා මෙන්න මේම ඇවිදීමු කියලා ඉතින් කතා බහ කළා. ඊට පස්සේ ඇවිදීම සඳහා යොමු කරා. යොමු කරාට පස්සේ අන්න ඒ ඇවිදලා ඇවිල්ලා පස්සේ සාකච්ඡා වෙලාවේ මේක නෝනා කෙනෙක් කියනවා මෙන්න මෙහෙම දෙයක්. මම ඇවිදින්න ගියාලු. එතකොට මට තේරුන්නේ නැලු කොහමද ඇවිදින්න ඕනේ, කොහමද ඇවිදින්න ඕනේ කියලා. ඊට පස්සේ මම බැලුවලු හාමුදුරුවෝ දිහා. බලනකොට හාමුදුරුවෝත් ඇවිදිනවලු. ඒකත් හොඳයිනේ කියලා කියනවා නිකන් නිකන් කිව්වා කියලා විතර නැතුන්නේ නැහැ, ගිහිල්ලා අපිත් එක්කම ඇවිද්දා කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මම බැලුවලු ආමඳුරෝ පුදුම වේගකින් ඇවිදිනවලු. ඔන්න ඕමේකකුත් කියනවා ඉතින් පුදුම වේගකින් ඇවිදිනවා. මම පොතේ කියවලා අහලා තියෙන්නේ අන්න රහතන් වහන්සේලා නම් ඇවිදින්නේ බොහොම හිමීට ක්‍රමානුකූලව කියලාලු. කියලා අන්න ඒ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. මං කව ෂුවර් එකට රහතෙක් නම් වෙන්න බෑ. ඒ විදිහේ ඇඟීමක් නම් එන්න බෑ. අන්න මොකද අර විදිහේ ඇවිදීමක් නේ තියෙන්න ඕනේ පොතේ හැටියට. ඒක තමයි දීලා තියෙන මතවාදී. ඒක තමයි දීලා තියෙන අන්න යම්කිසි විදියක සම්ප්‍රදායක් වගේ දෙයක් හදලා දීලා තියෙනවා. අන්න මෙහෙමයි මේ කට්ටියගේ ස්වභාවය කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ඇඳ ගැනීමක් සහිතයි. ඒකයි අපි සමහර විට ওই හිතවිලි එනවට හිතවිලි ඇවිස්සෙනවට කැමති නැහැ. හිතනවා මේ හුස්ම බැලීම පමණයි මේ තුල තියෙන්නේ කියලා යම්කිසි විදිහක අදහසක් කෙනෙක්ට ඇති වෙනවා. නමුත් මෙන්න මේ විදිහට ඒ පංච උපාදානස්කන්ධයේ යම් යම් දෙයක් තියෙනවාද ඒ ඒ දේ දකින්න ඕනේ ඒ ඒ දේ අර විදිහට 11 ආකාරයකින් අන්න බැලෙන බැල්මක් වැඩෙන්න ඕනේ ඒකත් අර හිතේ ග්‍රහණය කරගන්නේ ඒ අදාළ දේ තමයි සමහර විට හිතවිලිම මෙයා ග්‍රහණය කරනවා සමහර වෙලාවට සද්දම මෙයා ග්‍රහණය කරනවා සමහර වෙලාවට හිතවිලි හුස්ම අතර හුවමාරුක ග්‍රහණයක් තියෙනවා අන්න ඒ යන ක්‍රියාවලිය තමයි නියම මාර්ගය ඉතින් ගොඩක් වෙලාවට අර බාහිරේ රහතුන් හොයන වෙලාවේ තමුන්ගේ ඇතුළත රහතෙක් හොයන්න උත්සාහයක් ගත්තනම් තමුන්ගේ ප්‍රകൃතියෙන් කටයුතු කරන්න උත්සාහ ගත්තනම් අන්න ඒක තමයි මේ ප්‍රතිපදාව. ඒක තමයි මේ ප්‍රතිපදාව ගොඩ දෙනෙක් බාහිරේ රහතුන් හොයාගෙන යනවා. සමහර කෙනෙක් කියනවා මම මෙච්චර අවුරුදු ගාණක් මේ විදියට බාහිරේ හෙව්වා. එව නැත්තම් මෙච්චර අවුරුදු ගාණක් මේ ස්වාමීන් වහන්සේව මම නිරීක්ෂණය කරා. එතකොට අනිවාර්යෙන් රහතෙක් තමයි. එහෙම නැත්නම් අනිවාර්ය රහත් වෙලා නැහැ කියලා එයා එයාගේ අර report එක දෙනවා. audit report එකක් වගේ එකක් එයා දෙනවා. අනේ ඒ වෙලාවේ ඇතුළත හෙව්වනම් මෙලහට හොයාගෙන. ඉතින් අර බාහිරේ රහතුන් හොයලා හොයලා අන්තිමට මොකද වෙන්නේ? අතර මගදීම මලා අර රෝහිදාස දිව්‍ය පුත්‍රයාගේ කතාව වගේ තමයි. අතර මගදීම මලා. වැඩි ආවර නොකරම මලා. මොකද බාහිරේ තමයි හෙව්වේ. බාහිරේ තමයි හෙව්වේ. ඉතින් ඔන්න ඔය විදිහේ තමුන්ගේ ප්‍රകൃතිය අඳුනගෙන තමුන්ගේ ප්‍රകൃතියෙන් සක්මන් කරන්. එක එක්කෙනාගේ කයේ ජවය වෙනස්. සාමාන්‍ය ඔය දිනදා ජීවිතයේ එහෙම යන වේගෙ තියෙන්නේ. අන්න ඒක තමයි ගොඩක් වෙලාවට ප්‍රകൃතිය. ඒක පොඩි අඩු වැඩි වෙනවා. සමහර විට සක්මනක මුලදී වේගෙ වැඩි, පව වෙනකොට වේගෙ අඩු වෙනවා. එහෙම තියෙනවනේ. එහෙම තියෙනවා. ඉතින් එක එක්කෙනාගේ යථා ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට තමයි ගිහිල්ලා වැටෙන්නේ අන්තිමට. අර මුලින් තියුණ පිස්සුවම තමයි බලනකොට අන්තිමට ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ. මේ භාවනා කරන්න කලින් යම් කිසි පිස්සුවක් තියුණාද? අන්න ඒකටම ගිහිල්ලා නතර වෙනවා. නතර වෙනවා. අන්න ඒ යථාර්ථය, ඒ ස්වභාවය බාර ගන්න තමයි මේ ප්‍රතිපදාවේදී ක්‍රමානුකූලව අපි උත්සාහ කරන්නේ. අන්න මේ ආකාරයට මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියලා යම් කිසි දෙයක් තියනවාද? ඒකේ විවිධ ආකාර පෙන්වුම් කරනවා. හිතවිලි වල මේ විදිහට අභ්‍යන්තර බාහිර අර විදිහට හීන ප්‍රනීත වගේ ආකාර පෙන්වුම් කරනවා. ඔහොම ඔහොම කරගෙන යනකොට ඊළඟට වෙන වෙනස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කියනවා මෙසේ දකින්නා වූ ආර්ය ශ්‍රාවක තෙමේ අන්න අර සිත තුළ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංස්කාර විඥාන ඒ යම් යම් ස්කන්ධ වලට යම් කිසි ඇල්මක් තියුණාද ඒක ගැන කලකිරීමක් ඇති වෙනවා. කලකිරෙන්නේ නොඇලෙනවා. නොඇලෙන්නේ මිදෙනවා. මෙන්න මේ යථා ස්වභාවය දකින්න කෙනා මේක පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. කලකිරුනේ නොඇලෙනවා. නොඇලුනේ මිදෙනවා. අන්න මිදුණද අන්න ජාතිය ශෛවිය බඹසර වැස නිම කරන ලදි. තවත් කළ යුත්තක් නැත බව දැනගන්නා ලදි කියලා ප්‍රකාශ කරනවා. අන්න මගදුනේ මෙන්න මේ ආකාරය දැක්කා. මේ රූපය කියලා අල්ලන් තියෙන දේ, මේ වේදනාව කියලා අල්ලන් තියෙන දේ, මේ සංඥා සංස්කාර විඥාන කියලා අල්ලන් තියෙන දේ ප්‍රകൃති ස්වභාවය දැකගත්තා. මෙන්න මේ විදිහට 11 ආකාරයකින් මේ විපරිණාමයක් වෙන්නේ කොහොමද කියලා දැකගත්තා. දැකගත්තාම මොකද උනේ? දැකගත්තාම ඉබේම කලකිරෙන එක තමයි ස්වභාවය. මේකට තියෙන ආකර්ෂණي නැතු යනවා. මේ හිත නිකන් අහක බලනවා කියලා අපිට කියන්න පුළුවන්. ක්‍රියාවලිය තියෙනවා තමයි. නමුත් මේ හිත ඒකට උනන්දුවක් ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඔය සක්මණක වුණත් ඕක දකින්න පුළුවන්. මුලදී ගොඩාක් පාදයට අවධානය යොමු කරලා සක්මන් කරපු කෙනෙක් පස්සේ දවසක ඇවිල්ලා චෝදනා කරනවා දැන් ඉස්සර වගේ අවධානය තියන්න බෑ. හිතවිලිම ගලාගෙන එනවා. මොකද උනේ? අන්න රූපස්කන්ධය යම් පමණකට ගෙවිලා ගියා. කලකිරීමකට, නොඇලීමකට, මිදීමකට ලක් වුණා. එහෙම නැත්නම් හුස්ම ඉස්සර හොඳට බලන්න පුළුවන් වුණා. දැන් හුස්ම තියනවා නම් තමයි ඒ උනාට එහෙම ලොකුවට නිරීක්ෂණය වෙන්නේ නැහැ. බලන්නත් බෑ, අවධානය තියන්නත් බෑ කියලා කියනවා. මොකද උනේ? අන්න නැවතත් අර විදිහේ කලකිරීමකට, නොඇලීමකට, මිදීමකට ලක් වුණා ඒ රූපස්කන්ධේ. ඊළඟට මොනවද එන්නේ? ඊළඟට කස අරගෙන එන්නේ කවුද? අන්න හිතවිලි එනවා, හැඟීම් එනවා, අතීත මතක එනවා, ඒ සිදුවීම් එනවා. එතකොට ඒකට සාමාන්‍ය කෙනෙක් බය වෙනවා. ඒකට බය වෙනවා. නමුත් අන්න ඊළඟ ප්‍රතිපදාවේ ඊළඟ කොටස තමයි ඔය. ඒකෙත් අර විදිහට දකින්න දකින්න ඒකෙත් කලකිරෙනවා. ඒකෙත් නොඇලෙනවා. ඒකෙනුත් මිදෙනවා. ක්‍රමානුකූලව තමයි ඒක සිද්ධ වෙන්නේ. සාමාන්‍යව හිත ග්‍රහණය කරලා අල්ලන අරමුණු තියෙනවානේ. ඒ ග්‍රහණය හොඳට නිරූපණයක් මොනවද අපි අල්ලන් ඉන්නේ කියන එක. සාමාන්‍ය එක එක්කෙනාට ග්‍රහණය වෙනස්. එක එක්කෙනාට එක එක දේවල් තමයි අල්ලන්නේ. සමහර කෙනෙක්ට ගෙදර දොරේ ප්‍රශ්න අල්ලනවා. තව කෙනෙක්ට එක එක පුද්ගලයෝ පිළිබඳ ඇල්ලීම් තියෙනවා. ඉතින් ওই විදිහේ තියෙනවනේ. අන්නේ අල්ලන එක බලන්න. ඔය තියෙන්නේ ග්‍රහණය තමයි. ඔන්න ඔතන තමයි ප්‍රතිපදාව තියෙන්නේ එතකොට. එතකොට භාවනාවේදී ඒ ක්‍රමානුකූලව අර සිතිවිලි හැඟීම් ගලාගෙන එන්නේ කොහොමද? ඒවා නැවත නැවත ග්‍රහණය වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. ඒ ග්‍රහණය ක්‍රමානුකූලව ලිහිල් වෙනවා අර කියන විදිහට. මේ යථා ස්වභාවය දැකීම තුලින්ම තමයි ඒක වෙන්නේ. කලකිරෙනවා, කලකිරුණේ නොඇලෙනවා, නොඇලුනේ මිදෙනවා. මිදුනට පස්සේ ආයි ජාතිශය විය මේ බඹසර වැස නිම කරන ලදී තවත් කළ යුත්තක් නැත කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පැහැදිලි කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට පැහැදිලි කරාට පස්සේ සඳහන් වෙන්නේ මොකද දන්නවද? අන්න එතන මේ සඳහන් කරපු මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගේ හිත මෙන්න මේ දේශනාව අහගෙන ඉන්නකොට මේ ක්‍රියාවලිය අතුරත මෙන්න මේ විදිහට මේ පංචපාදානස්කන්ධෙන් මිදුනා කියලා සඳහන් කරනවා. දැන් මේ සෑහෙන පුහුණු කළා අර විදිහේ ට්‍රේනින් එකක් අරහා ගිහිල්ලා ඉන්න පිරිසකට තමයි බුදුරජාණන් වහන්සේ මේ බණේ කියන්නේ කියලා අර විදිහේ ප්‍රතිපදාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඒකත් එක්ක ඒ දේශනාවත් එක්ක සමහර විට ඒ අතරතුර යම්කිසි සති කිහිපයක් ඇතුළත වෙන්න පුළුවන්, දවස් කිහිපයක් ඇතුළත වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වාමින් වහන්සේලා ඒ අරහත් ඵලය සාක්ෂාත් කරගත්තා කියලා තමයි එතන තියෙන සඳහන. ඊළඟ සඳහන් වෙනවා ඒ කල්හි අන ලෝකේ රහත්තු 6 දෙනෙක් විය. කවුද මේ 6 දෙනා? අන්න බුදුරජාණන් වහන්සේ සමග මේ පස්වග මහණුන් 5 දෙනා මෙන්න මේ විදිහට රහතන් වහන්සේලා 6 දෙනෙක් මේ ලෝකේ ඉඳියා කියලා තමයි මේ කොටස අවසන් වෙන්නේ. ඉතින් ගොඩාක් අපේ ප්‍රතිපදාවට සම්බන්ධ දෙයක්. ගොඩාක් අපේ ප්‍රතිපදාව හරියට පැහැදිලි කරලා දෙන අවස්ථාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ. අන්න බලන්න අර විදිහට රූපයක් අරගෙන ඒකේ විවිධ ආකාර දකිනකොට ඒකට තියෙන ඇල්ම ගිලිහෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ හිතවිලි වේදනා වගේ දේවල් හඹාගෙන ඉන්නේ කොහොමද? ඒ වගේ දේවල් මම කියලා ඉදිරිපත් වෙන්නේ කොහොමද? ඒවා අපි ග්‍රහණය කරන්නේ කොහොමද? නමුත් අන්න ටික වෙලාවකින් ඒ වැස්ත් යම් කිසි විදියක තියෙන ආශ්‍රය ගිලිහිලා යනවා. ඉතින් මූණ දීමකින් ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් තමයි ඒක ලං කරගන්නේ වෙන්නේ. ඉතින් අර මද්‍රව්‍ය හොයාගෙන යන කෙනෙකුත් සමහර විට ওই විදිහේ විවිධ අත්දැකීම් ලබනවා වෙන්න පුළුවන්. නමුත් එයා දන්නේ නැහැ මේ කොහොමද ආවේ, මොකද්ද මේ වුනේ කියලා දන්නේ නැහැ යාට. එහෙම ප්‍රතිපදාවක් කියාට නැහැ. ඊළඟ හදිස්සියේ ගිහිල්ලා වැටෙන කට්ටියත් ඉන්නවා ඔබට. සාමාන්‍ය සමාජී. අන්න එතකොට මොකද වෙන්නේ? පිස්සු තමයි කෑ ගහගෙන ඊට දුනෝ මේට දුනෝ පිස්සු අතරම තද වෙලා. මොකද ප්‍රතිපදාවක් නැහැ. මෙතන තියෙන වටිනාකම තමයි අන්න මේ ප්‍රතිපදාවකින් තමයි මේක අරගෙන යන්නේ. අර විදිහේ කෙටි ක්‍රමවත් අර විදිහ හම්බක්වත් නෙමෙයි, ඒ වෙනුවට ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් පෙන්ලා දෙනවා මෙන්න මේ විදිහට මේ ස්වභාවයක් තමුන්ගේ හිත තුළ වඩා ගන්න. ඒක තමයි නිවැරදි සැනසීම. ඒක තමයි නිවැරදි නිමීම. අර විදිහට මද්‍රව්‍ය වලින් ඒ සැනසීම ලබන්න බෑ. මේ හැඟීම් සිතුවිලි මගහැරලා මේ සැනසීම ලබන්න බෑ. තමුන්ට හෝ අනුන්ට හානි කරලා මේ සැනසීම ලබන්න බෑ. ඉතින් මේ වගේ ලෝකෙක ඉඳගෙන අපිට මේ වගේ බණක් කියන්න වෙලා තියෙනවා. මේ විදිහේ විෂම තත්ත්වයක් තියෙන ලෝකෙක. අර විදිහට කුඩා දරුවෝ පවා අමුතු දේවල් පිටිපස්සේ හඹාගෙන යන ලෝකෙක. ඉතින් තමයි මේ කතා කරන්න වෙලා තියෙන්නේ. මද්‍රව්‍ය පොඩි වයසේදීම කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් පාවිච්චි කරන ගානට ගිහිලා තියෙනවා. ඉතින් තක්ෂිලා වට කරලා තියෙන්නේ අර සීනි බෝල තමයි. හීන වේන සීනි බෝල තක්ෂිලා වට කරලා මගේ පුතා අකුරු කරනවා. මේ විදිහේ ලෝකෙකදී අපි බලමු කොහොමද මේ තම තමුන් සැනසීමක් ලං කරගන්නේ, ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්නේ කියන එක සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. හැමදාමත් කාලජිත මාතෘකාවේ ධර්ම දේශනා පවත්වන ධම්ම කුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ ආධ්‍යාත්මික බලාපොරොත්තු ආකාරය මිස සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි කමරන් ශීසිං හෝ දැන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසරයි ඔබ වහන්සේව වන්දනා කිරීම.
හොඳයි.
සාදු සාදු සාදුයි. අවසරයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ වන්දනා කිරීමට. ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තා අදිතේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හැම දෙනාටම තෙරුවන් සරණයි.